नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। හොඳයි පින්නතුනි, දුර්ලභ කරුණු කීපයක් ගැන බුදුහාමුදුරුව වදාරලා තියෙනවා. එයින් සද්දම්මෝ පරම දුර්ලභෝ කියලා තාම අමාරු එකක් හැටියට කිව්වා සද්ධර්මය. සද්ධර්මය කියලා කිව්වේ කුසල කුසල නරක හොඳ කියන එකෙන් ඉතාම පිරිසිදු ධර්ම ස්වරූපය තමයි මේ සද්ධර්ම කියලා. එතකොට ධර්ම කියන ඒ කතාව තමයි මේ ජීවිතය කියන එකේ සම්පූර්ණයෙන්ම එක සෑම අංශුවක් පාසාම තියෙන්නේ ධර්ම කියන වචනයට අයිතිව රැඳීම් තමයි ඒ මුළු වස්තුව තුළම තියෙන්නේ. එක තැනක්වත් දැන් කෙස් ගහක අග්ගිස්සක්වත් ඒ ධර්ම කියන වචනයෙන් පිටස්තර නැහැ. ඉතනත් යම්කිසි දැරීම් ස්වරූපයක් තියෙනවා. ඒතර ජීවිතය කියන එක දැරීම් ගොඩක් කියලා ගත්තාම ඒක තමයි මේ පාලි භාෂාවට ධර්ම කියලා කතා කළේ. එතකොට ඒ දැරීම් ගොඩ දැන් අපි පාවිච්චි කරනවා කවුරුත්. ඒ දැරීම් දැනට අපි කවුරුත් පාවිච්චි කරනවා. ඒතර මේ පාවිච්චියේදී අපිට දැන් ලැබිලා තියෙන අයිතිවාසිකමේ විග්‍රහය අපි නිතරම දෙන්නේ එක්තරාම කනස්සලු වැත්තකින් විග්‍රහය දෙන්නේ. මොකද්ද ජීවිතය? ඉතින් බොහොම කරදර සහිතයි, පීඩා සහිතයි, රිදුම් සහිතයි, නානා ඒව ඔක්කෝම කනස්සලු පැත්තෙන් තමයි අපේ ජීවිතය පිළිබඳව විග්‍රහය ඉදිරිපත් කරන්නේ. ඒ බොරු කියනවා නෙවෙයි, ඒක තමයි දැනට අපිට අයිති වෙලා තියෙන හිමිකාරකමේ හැටි එකයි. ඒකට දැන් මේ අපි කවුරුත් ඒක එසේ කියමි. අපි උත්සාහයක් දරනවා මේ මිදෙන්න. ඒ මිදෙන්න දරන උත්සාහය දැන් අපි උඩ යන්න හැදුවට බෑ. අපි ඒකට උඩ ගමන් කරන වාහනයක් අපිට අපි සකස් කරගන්න. ඒකට උමනා කරන යන්ත්‍රයක්, යන්ත්‍ර ස්වරූපයක් ඒක තියෙනවා ඒ ගමන් කරන. ඉතින් ඒ ඔක්කොම ගොනු වෙච්චාම තමයි උඩ යන්න පුළුවන්. ඒ වගේම උඩ යන්න හිතුවට බෑ. ඒක ඒ ආකාරයෙන් සුදුසු තත්ත්වයට එන්න ඕනේ. අනේ වගේ මේ සැප විඳින්න, දුක් නැති අයිතිවාසිකමක් ලබන්න හිතුවට කෙරෙන්නේ නැහැ. ඒක කෙරෙන පැත්තක් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට අපි අර කලින් කිව්ව ධර්ම ස්වરૂප සංවිධාන කරගන්න තුරු මොනම ලිසකින්වත් ඒ බලාපොරොත්තු සාර්ථක කරන්න බෑ. දැන් මේ අද අපේ කතාවට මාතෘකාව වෙන්නේ ඒ පිළිබඳව යමක් විස්තර වෙන මාතෘකාව. මේ මොකද්ද? මාර හඬක් පිළිබඳව එක්තරා පුවතක්. මේ මාර හඬේ කිව්වහම අපි වෙනම නමක් දාගෙන ඉන්නවා, වසවර්ති මාරයා කියලා. ඒක වචනාර්ථවලින් ගන්නකොට නියම තැනට ඒක අදහස් දාන්න පුළුවන්. නමුත් අපි වෙනම ආකල්පයක් ඒ පිළිබඳව අපේ සිත් තුළ පවතී. මොකද්ද? එයා හැම වෙලේම නරකට විරුද්ධ කෙනෙක්, නරක කරන තැනට ඇවිල්ලා මොනවා හරි අවුල් මේ හොඳට විරුද්ධ කෙනෙක්, එයා හැම වෙලේම හොඳ කරන එක්කෙනාට විරුද්ධකම් කරන්න ලෑස්ති වෙලා ඉන්නේයි කියලා වෙනම පුජ්‍යලේ කයින් වෙලා තියෙනවා. ඒ ආකල්පය අපි ඥානාන්විතව කල්පනා කරලා අයින් කරන්න සිද්ධ වෙනවා. එහෙම කොන්තරත්ව බාර අරගත්ත කෙනෙක් නැහැ. අවස්ථාවට උචිත අන්දමින් ඒ අවස්ථාවට එළඹෙන ඒ දෙයින් බොහෝ විට ඒ දේ සිද්ධ වෙනවා. එතකොට මාර හඬ කියලා කිව්වේ ඒ අවස්ථාව මහා ලොකු ගෝසාවක් මේ නිකුත් වෙච්ච අවස්ථාව. මේකට මූලික ස්වરૂපේ ආරම්භය මේකේ පදනම අත්‍යවාරය මොකද්ද? රාහුල කුමාර රාහුල හාමුදුරු ජේතවනාරාමයේ බුදු පියාණන් වහන්සේ වැඩ සිටින සමයේ ජේතවනාරාමයේ වැඩ සිටියේ. ආගන්තුක භික්ෂුන් වහන්සේලා ආපුහාම බොහෝ විට පුංචි හාමුදුරුවරුන්ට පුංචි හාමුදුරුවරු කිව්වේ ඉතින් වයසින් බාලාය, එහෙම නැත්තම් දැන් ජීවිත පදවි වශයෙන් බලනකොට රාහුල හාමුදුරුවෝ රහතන් වහන්සේ කෙනෙක්. නමුත් අර උපසම්බදා ක්‍රමයට අනුව ඒ වයස් පිළිවෙලින් බලනකොට රාහුල හාමුදුරුවෝ ඉතින් බාල වයස් කෙනෙක්. එතකොට ජේතවනාරාමෙට ආගන්තුක භික්ෂුන් වහන්සේලා වැඩිය දවසක්. ඉතින් කාට කාටත් සෙනසුන් සේනාසන පනවන්න සිද්ධ වුණා. සිද්ධ වෙච්චාම ඉතින් ඒ යුතුකම ඉෂ්ට කළා බලනකොට රාහුල හාමුදුරන්ට සැතපෙන්න තැනක් තිබුණේ නැහැ. ඒක ස්වභාවයෙන් බොහෝ විට සිද්ධ වෙන දෙයක්. ඒ තරම් සංඝ පිරිස බොහෝමයි ඒ කාලේ. එතකොට ඒ සංඝ පිරිස එක එක ප්‍රදේශ වලින් එන්නේ විශාල ගණන්. 3400 එකපාරට වඩින්නේ. ඉතින් ඒ යුතුකම් ඉෂ්ට කරනකොට මේ හාමුදුරන්ට නිදා ගන්න සතුපෙන්න තැනක් නැති වුණා. අන්තිමට කල්පනා කළා සොයල බලලා බුදු පියාණන් වහන්සේගේ ගන්ධ කුටියේ අර ස්තූපය අර අයිනේ පිට අයිනේ ඉඩ ඇති හැටියෙන් උන්වහන්සේ ඒ අවස්ථාවේ හැටියට උන්වහන්සේ සතුපුණා මොන හරි දාගෙන වැදුරක් දාගෙන සතුපුණා. ඒකට ඒ අවස්ථාවේ උතනින් මාරයා ඒ පුතේ කියන හැටි කියන්නේ උතනින් මාරයා එනකොට මේ හාමුදුරු අර පිළියේ බුදියාගෙන ඉන්නවා දැක්කා. දකිනකොට ඒ මාරයා හිතුවලු මේ දරුවට හැම වෙලේම පියා නිරන්තරයෙන් ඒක ලොකු සෙනෙහයක් පවතිනවා. ඒක නිසා දැන් බුදුහාමුදුරන් රිදවන්න නම් මෙයාගේ පුතානේ රාහුලව කැගස්සන්න කොහොම හරි ඕන බුදුහාමුදුරන් රිදවන්න. එතකොට දැන් මෙතන ඒ මා කතා කළේ පොතේ කියන පිළිවෙල. එතකොට දැන් එවැනි අවස්ථා හොය හොය යන කෙනෙක් හැටියට අපි පේන්නේ. නමුත් අනිත් අතට අපි හැරිලා හිටන් ස්වභාවයත් එක්ක බලනකොට හිතනකොට එදා බොහෝම මිත්‍යා දෘෂ්ටිකය බොහොම තදින් හිටියපු සමයක්. ඒ මිත්‍යා දෘෂ්ටිකය කිව්වහම මේ බෞද්ධ දර්ශනයෙන් පිටස්තර ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයි. වැරදි මත තමයි එයා දරන්නේ. ඒ අය බෞද්ධ කම එක්ක බොහෝම ලොකු තද විරුද්ධකමක්. ඊට හේතුව මොකද්ද? ඔවුන් ඒවැ මූලිකාය යම් කිසි දර්ශනයක් පෙන්නලා එක්තරා පිරිසක් මුලා කළා. මෙහෙම කළොත් මෙහෙම වෙනවා, මෙහෙම කළොත් මෙහෙම වෙනවා කියලා ඔවුන්ව මුලා කළා. ඔවුන්ගේ මාර්ගයෙන් ඔවුන්ව ගොදුරට අරගෙන ජීවන රටාවක් හදාගෙන තිබිච්ච පිරිස් එදත් හිටිය අදත් ඉන්නවා. ඒක ලෝකෙ නැති වෙන්නේ නැහැ. ඒතකොට ඒ අය තමයි ওই නොයෙක් නොයෙක් දෘෂ්ටි හදාගෙන ඒ අය තමයි මේ සමාජයේ ලොකු බල පුරුවන්කාරකම් පාවිච්චි කරමින් හිටියේ. බුදුහාමුදුරුව ලෝපහල් වෙලා මේ සත්‍ය ධර්මයේ ඉදිරිපත් කළාට පස්සේ ඒ අයට ඉතාම දරුණු ආකාරයෙන් වැදුනා ඒ ලැබියාපාරවලට. ඉතින් ඒ අයට කර කියා ගන්නම් දෙයක් නැහැ. ඒ හේතුව මොකද්ද? බුදුහාමුදුරුව මේ ඇත්ත පහදලා දෙන්නේ. ඉතින් ඒ අයගේ දායක කාරකාදීන් ඒ ව්‍යාපාරවලට සම්බන්ධ පුජ්‍යලීන් ලාභ ලබන පුජ්‍යලයෝ එමටයි. අන්න ඒ අය හැම වෙලෙම භික්ෂුන් වහන්සේලා පිදු පිණිස වැඩමවන කොටත් යම් යම් විරුද්ධකම් ওই විදිහ පානවා. කයි කතන්දර හදනවා නොයෙක් ඒවා. මේ අවස්ථාවේ සිද්ධ වෙලා තියෙන්නේ මේ අමාරුව දුරේ කියලා කිව්වේ අර විදිහේ මිත්‍යා දෘෂ්ටික කෙනෙක්. ඒ අය දන්නේ නැහැ මේ රහත් වීම ගැනවත් මොකක් හරි දන්නේ නැහැ. ඒ අය කවුරු බුදුහාමුදුරේ කතා කරන්නේ? ඒක පුංචි ළමයා ඉඳලා යාන්තම් 6-4 තේරිච්ච පුජ්‍යලයා ඉඳලා අර විරුද්ධකම තියෙනවා. ඒකට හුඟක් සහය වෙනවා ඒ අයගේ ශාස්ත්‍රූරු. ඊතරම ඒ ගැන මතක් කළද මේ කෙනෙක් ඒ යන ගමන් අර හාමුදුරු පිළියේ බුදියා ඉන්නවා දැකලා මොකක් හරි විලාසයක්, ඒ අවස්ථාවට ගැලපෙන විලාසයක් අදලා මහා විශාල භයානික හඬක් හඬක් ඒ අවස්ථාවේ එතන ඇති කළා. එතකොට බුදුහාමුදුරු දන්නවා ඒ අවස්ථාවේ ශ්‍රාවුල හිමියන් අර පිළේ සැතපෙන බව. ඒක නැත් උන්වහන්සේ නැගිලා මේ මොකටද ඔතන නිදාගන්නේ පුතා එන්නේ ඇතුළට කියලා එහෙම කතාවක් කළේ නැහැ. එහෙම භික්ෂුත්වයේ එහෙම එකක් නැහැ. කවුරුත් අර භික්ෂුත්වයට ගැලපෙන ස්වરૂපය හැර ඒ පරණ නෑදක මොකක් හරි පාවිච්චි වෙන්නේ නැහැ. මෑණියන්ට උපාසකම්මි කියලා කියන්නේ. ඒ විදිහ තත්ත්වයක් එයින් පෙන්වන්නේ මොකද්ද? අත්හැරපු ස්වરૂපය හිතේ තියෙනවා වගේම වචනවල ක්‍රියාවලත් ඒක තියෙන්න ඕන මිශ්‍ර වෙලා. නැත්තම් අර පෙනෙන්නේ අර වචනවල අර විදිහ වචන පාවිච්චි කරනකොට තමන්ට නෙපෙනි චිත්ත ඇතුලේ අර බැඳීම සිවිච්ච බවයි. ඒක අස්කරන් දෙයා ඒ තරම් කැමති වෙච්ච නැති බවයි. මේ අවස්ථාවේ බුදු පියාණෝ දැකවදාලා මේ විදිහ මාර වදුරක් මේ අවස්ථාවේ මේ ක්‍රියා කළා. මේ ක්‍රියාවක මේ කලේ මේකටයි. මොකද්ද ඒ තැටි ගන්නවල ඒ පුංචි හාමුදුරන් වහන්සේව තැටි ගන්නවණ්ඩයි මේ වැඩේ කලේ. ඒ තැටි ගත්තාම යා කෑ ගහනවා, කෑ ගහපම බුදුහාමුදුරන්ටත් බුදුහාමුදුරුයි කලබල වෙනවා කියන හැඟීම උඩයි උග කලේ. නමුත් එහෙම දෙයක් තිබුණේ නැහැ. එතකොට බුදුහාමුදුරු මේ අවස්ථාවේදී ඒ ගාථාවක් වදාරනවා. ඒ මොකද්ද ගාථාව? තිට්ඨං ගතෝ අසන්තාසි වීත තණ්හා අනංගනෝ අචින්දි බව සල්ලානි අත්තිමෝගං සමුස්සේ. ඒ අපි එකෙන් එයින් පෙන්නන්නේ අර රහතන් වහන්සේගේ චිත්ත රටාව ගොනු වෙලා තියෙන ආකාරය. ඒකට ගොනු වෙලා තියෙන කොටස් ඒකයි මේ බුදුහාමුදුරුව පෙන්නන්නේ. එයින් පෙන්නන ඔය ලෝක ධාතුවේ මොන උපක්‍රමයේ යෙදුවත් කම්පණයට පත් කරන්න ඒක වෙන්නේ නැති රටාවකයි මේ දැන් චිත්ත සගස්සීම යෙදිලා තියෙන්නේ කියන එක බුදුහාමුදුරුවෝ මේ අවස්ථාවේ කිව්වේ අර පුජ්‍යලයට තෝරගන්න නෙවෙයි. ඒ පුජ්‍යලයට ඔවා කිව්වත් තේරෙන්නේ නැහැ. නමුත් මේ ලෝකෙට ඒ අවස්ථාවේ උදව්වක් කිරීම ඒ උන්වහන්සේගේ අදහසයි. හැම අවස්ථාවකම ලෝකයාට උදව්වක් කිරීමට උන්වහන්සේ පාවිච්චි කළා. ඉඳ ලැබෙන හැම අවස්ථාවකම අපතේ නොහැර පාවිච්චි කළා කියලා. ඒ අය ඒ ක්‍රමයෙන් තමයි මේ අවස්ථාවේ පාවිච්චි. එතකොට දැන් මේ කියන අර චිත්ත රටාව උන්වහන්සේ එකෙන් එකට පෙන්නන්නේ වෙන මුකුත් හරි නෙවෙයි. අපිට ඒක ආකා ඒ අයිතිවාසිකම ලබා ගැනීමට මඟ පාදා ගැනීමට සහයක්. මේක ඔක්කොන්ටම පුළුවන්ද කිව්වොත් ඔක්කොන්ටම බෑ. ඒකට සුදුසු පුජ්‍යලයෝ ඒකට වෙර දාන ඇති. වෙර දානෙකි ඒක තේරු මේ ඔළුවට කනට වැටුනට පස්සේ ඒක ගැන උත්සාහයක් දරන්න හිතක් එනවා. ඒ හිත එන්නේ හැඟීම එන්නේ ඒ ශක්තිය තියෙන පුජ්‍යලයට විතරයි. දැන් යම් කිසි කෙනෙක් හොඳට ජවයේ තියෙනවා නම් ශාරීරික ශක්තිය, යම් කිසි කෙනෙක් මොනවා හරි විරුද්ධ වචනයක් කතා කරනකොට පැන්න ගමන් යනවා. මොකද ඒ මිනිස්යාගේ ජවය තමයි අර පන්නවන්නේ. බොහොම කෙසඟ පුජ්‍යලයක් එවැනි අවස්ථාවකට පත් වෙච්චාම එයා ඉතින් බොහොම කාරණා ධර්මයේ කෑල්ලක් ගේනවා. ඌවට කෝප වෙන්න නරකයි, මේ ඔව්වා මේ කරන්නේ හොඳ මිනිස්සු නෙවෙයි ආදි වශයෙන් කෑලි ගෙන්නේ. එයාගේ අර බොහෝ විට අර ශක්තියෙන් අර ක්‍රියාවට ඉඩ දෙන්නේ නැතිකම නිසා. ඔන්න වගේ මේ ධර්මයක් එක්ක සම්බන්ධකම් පවත්තන්න යම් කිසි කෙනෙකුගේ උනන්දුවක් සිතට එනවා නම් ඒ උනන්දුවෙන් පෙන්වන්නේ මොකද්ද? එයා ළඟ ඒ ක්‍රියාව කිරීමට සුදුසු ශක්තිය තියෙන බවයි. එහෙම නැත්නම් එයා නිකම් පසුබාහන තත්ත්වයක් තියෙනවා නම් එයින් පෙන්වන්නේ තාම එයාගේ අර අවශ්‍ය ශක්තිය සකස් වෙලා නැති බවයි. එතකොට එයා කනගාටු වෙන්න ඕන, දුක් වෙන්න ඕන, එයා විජාට ඒක හදා ගන්න ඕන. ඒ දෙගොල්ලන්ටම සාධාරණවයි මේක බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කළා තියෙන්නේ. මේක තික්තං ගතෝ, ඒ කියන්නේ ගිය කෙනෙකුගේ නැවතී ගණාවි කියන්නේ. ඒ මොකද්ද ගිය කෙනෙක් කිව්වේ? දැන් මේ කතා කරන්නේ අර කම්පණය නොවන සිතක ලක්ෂණ ලකුණු ටික ඉස්සරහලා. තික්තං ගතෝ කිව්වේ ගමන ගිහිල්ලා නැවතිච්ච කෙනෙක් අවස්ථාව. ඒ ගමන ගිහිල්ලා නැවතිච්ච අවස්ථාවේ කිව්වේ අපේ සිතුවිලි සසරට වැටිච්ච මොහොතේ ඉඳලා සෑහෙන මගක් ගමන් කරලා තිනවා එක එක ප්‍රදේශ පහු කරගෙන. ඒ ප්‍රදේශ පහු කරගෙන ඒ එන ගමනේ යම් කිසි දෙයක් එක්ක සම්බන්ධකම් පවත්තන්න තමයි ඒ ආවේ. මොකක් එක්ක සම්බන්ධකම් පවත්තන්න? ඒ ආරම්භ වෙච්ච දවසේ අවස්ථාවෙම නුසන්සුන්කමක් ආවා. ඒ සත්ත ගොනු එක්කාසු වෙච්ච හැටිම ඒක පවත්තන ශක්තියේ තියෙන්නේ නුසන්සුන්කම. ඒ නුසන්සුන්කම සනසිල්ලට පත් කරගන්න පත් වෙන තෙක් පත් කරගන්න නෙවෙයි. එතන යාට එහෙම ඕනකමක් එන්නේ නැහැ. පත් වෙන තෙක් ඒ වේගය වැඩ කරන්නේ. ඒ වේගය තමයි ඉතාම සියුම් සත්ත්ව ස්වરૂපයේ ඉඳලා විශාල සතා දක්වාම ඒ එක එක අවස්ථා පහු කරමින් මහා දීර්ඝ කාලයක් මුළුල්ලේ එක එක ආකාරයේ විලාස වලින් ඇවිල්ලා තියෙනවා. මේ ආවේ මොකටද? මේ ගම් මේ අර නොසන්සුන්කම තිබෙන නිසා. එතකොට මේ නොසන්සුන්කම ඒ ආකාරයෙන් පළල් වෙවි ඇවිල්ලා එක්තරා සමයක් හම වෙන අපට ඒ නොසන්සුන්කමේ තප්ප තේරුම් ගැනීමට කරුණු පෙළෙන අවස්ථාවක් කියලා. ඒ කරුණු පෙළෙන අවස්ථාව එන්නේ අර නොසන්සුන්කම සංවිධාන කරන ශක්ති ස්වરૂප ඉතාම පළල් භාවයට ශක්තිය පැතිරිච්ච මට්ටමට. ඒක ආපුහම ඒකෙන් තව වැඩක් ගන්න පුළුවන් වෙනවා. මොකද්ද? ඒ නොසන්සුන්කම එන හැටි අර ඒකේ කෑලි වල ඒකේ කොටස් වල විශාලත්වය නිසා ඒව දැනගන්න පුළුවන් ක්‍රමයක් අවස්ථාවකට එළඹෙනවා යාව මේ එන්නේ මේ මනුෂ්‍යාත්මය වෙනකොට. එතකොට එයා ඒකේ සුළුමුල දැනගන්නකොට ඒක தත්ත්වය මේකයි, මේ ගමනේ ස්වરૂපය මේකයි, මෙන්න මේකයි නිසායි මේක ඉදිරියට යන්නේ කියලා තේරුම් ගත්තාම අන්න යාට වැටහෙනවා යම් කිසි අවස්ථාවක මේ ක්‍රියා පද්ධතියෙන් කිසිම වැඩක් නැහැ, නිකම් විඳෝ විඳෝ පවතිනවා විතරයි. මේක වැඩක් නැහැ කියලා ඒකේ ප්‍රතිවිරුද්ධ හැඟීම ආපදාට ප්‍රතිවිරුද්ධ ස්වરૂපයේ පිළිබඳව අගය තේරුච්ච දාට අන්නයා ඒක නැවතෙන පැත්තට සංවිධානය වෙනවා. ඒ සංවිධාන වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ පුජ්‍යලයාට එයාගේ ජීවිතේ ඒ සංවිධාන වුණාම ඒක නවත්තන තැනට එයාගේ සිතුවිලි හැරිලා ක්‍රියා හැරිලා ඒ ඔක්කොම හැරෙනකොට එයාගේ ජීවිතය ඇතුලේ අලුතෙන් මතුවෙන ඒ වාගේ මෙයන් පුළුවන් කාරකමක් එයාට දැනෙන්න පටන් ගන්නවා. මේ මේකයි මේ බුදුහාමුදුරු පෙන්නන්නේ. ඒ දැනෙන්නේ මොකද්ද? ඉස්සර කිපිච්ච දේවල් වලට එයා නොකිපෙන අකම්පණීය ස්වરૂපයක්, ඒ සම්පූර්ණ නෙවෙයි, ඩිංග ඩිංග කලින් නොතිබූ ස්වરૂපයක් ළඟ ඉඳෙන හැටි එයාට පේන්න පටන් ගන්නවා. ඒකයි මේ ඒකට අසන්තාසි කියලා මේ ඒ වචනේ යෙදුවේ ඒකයි. ඒකෙන් දැන් අපට නිරන්තරයෙන් උන්වහන්සේගේ අවවාදවල තියෙනවා ශාස්ත්‍රූවරයා තමා ළඟ ඉන්නවා කියලා. තමා ළඟ ශාස්ත්‍රූවරයා තියාගන්න කියලා. මේ මොකද්ද වෙයි? තමා විසින් ගන්නා වූ අර නිවැරදි මාර්ගයේ, ඒ ගන්නා වූ නිවැරදි මාර්ගයේ ගමන හරියට කෙරිලද කෙරඬ බවට සාක්ෂිය මොකද්ද කියලා එයාටම දැනගන්න, එයාගේ ජීවණුව හෝ නොජීවණුකම එයාටම දැනගන්න, එතනම බුදුහාමුදුරුවෝ කෑල්ලක් ඉදිරිපත් කරනවා. මෙන්න මේ ලකුණින් දැනගන්න ඕන තමා කොහොමද කියලා. එතකොට මේ අර කලින් කම්පණය වෙච්ච පුජ්‍යලයා අර පැත්තට හැරිච්ච හැටි කම්පණය වෙන්නේ නැහැ කියේ මොකද? ඔය බොහෝ විට බොහෝ අය කියන එකක්. දැන් ඉස්සර අපිට කේන්ති ගියා. ඉස්සර බොහොම ලොකුට අපි යම් යම් දේවල් වලට කලබල වුණා. දැන් ස්වාමීන් එහෙම දෙයක් නැහැ. ඉතින් ওই පුළු පුළුවන් හැටියට එව්වට මූණ දෙනවා. අපි බැරියවට අත්තර දානවා. ඉතින් කොහොමද වුණත් ඉතින් මේවා අපි හැමදාම ලගෙන ඉන්නේ නැහෙනි කියන නිකං කතාවක්, නිකං කතන්දරයක් නිකං මෙයාගෙන් දොට් එනවා. ඒ මොකද ඒ පුජ්‍යලයා හැරිලා ඕව බල්ල තමයි බුදුහාමුදුරුවොත් ඔය යම් යම් පුජ්‍යලයෝ ගැන විශේෂ උනන්දු යොදලති. ඒ අකම්පනීයත්වය එයා පෙන්වන්නේ. දැන් ඔකට සාක්ෂියක්, දැන් යම් කෙනෙක් අර නියම මගට වැටෙන්නේ ඉස්සෙල්ලා එයා හදාපු යම් සිද්දේ පොලක් මොකක් හෝ ගැන මතක් වෙනකොට සිත තිබිච්ච තත්ත්වයට වඩා වේගවත් වෙනවා. ඒක අමුතු බරක් ඇති වෙනවා. ඒ මොනවාද ඒ බර? අර ඒක පිළිබඳව කරන්න ඉදිරි තියෙන අනාගතයේ පිළිබඳව මහා ලැයිස්තුවක් එක පාරට එනවා. ඒකයි ඒ බර. දරුවෙක් ගැන මොකක් හරි ගැන. ඒතොර අර අකම්පණී කියන්නේ දැක්කට පුළුවන් උනොත් කරන්න පුළුවන්, ඉතින් බැරි වෙන්නත් පුළුවන් කියලා අර ගැස්සෙන ස්වરૂපේ නැවතින. අරේ අරකට ලකුණක්. ඒතොර ඒ ලකුණ ගැන අගේ කරනවා අර මහමංගල සූත්‍රයේ කම්පණයේ නොවන සිත මංගලයක්. අකම්පනීය සිත ගැන කියන මහමංගල සූත්‍රයේ එක මංගල කරුණක් ඇටියෙන්නේ. ඒ මොකද? ඒකේ තියෙන සැනසිලිදායක අගය සීමා කරන්න බෑ. ඒක දන්නේ ඒ ලබාපු පුජ්‍යලයා පමණයි. අනේ එතකොට ඊළඟට ඒ අකම්පනීය, ඒ කියන්නේ පිළිවෙල මේකේ බුදුහාමුදුරුවෝ හොඳට එකෙන් එකට මේක හැදිච්ච හැටි පෙන්නනවා. ඒ කම්පණේ නොවන ඒ එක්තරා ප්‍රමාණයක හෝ සංසුන්කමක් සකස් වූ ස්වરૂපයක් නිපදුනේ නිරූපණය කළේ කොහොමද කියනවා. වීත තණ්හා කිව්වේ අර ඉස්සර මහ රොත්තක්, තණ්හ වර්ග රොත්තක් ගොඩක් කිව්වහම දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහේ තරාතිරම් ભેද බලනකොට මහා රාගය. ඒවා ඔක්කොම එක පාට රොක්තම ඒවා කෙරේ තමාගේ අයිතිවාසිකම් කෙරෙහි යොමු වෙනකොට තමන්ගේ දඩුවා, දේපොළ, වෙනත් තනතුරු මේ ආදී කොයි එකේ වුණත් කොට අර මහා පොට්ටනියක් එනවා සිතට. ඒ තනතුරේ නැත්නම් අයිතිවාසිකමෙන් මේ පහම මෙපමණ ප්‍රමාණවලින් කෙරෙන්න ඕන. ඒකයි අර තණ්හාවයි. වීත තණ්හා කිව්වේ ඒවෙන් එක්තරා ප්‍රමාණයක් අර ආදීනව සලකනකොට පෝ මෙව්වා කොච්චර කල් මෙහෙම මම හිතන්නේද උන්නු ගමන් ඔක්කොම නොපෙනී යනවා මට එක වෙලාව. ඒ නොපෙනී ගිය වෙලාවට මොනවා වෙනවද දන්නේත් නැහැ මම මෙහෙ ඇත්තේ. ඔන්න ওই කාරණා එක්ක දල වශයෙන් තමාගේ සිටිවිලි සම්බන්ධ කළා. අර තමාගේ මේ දුක් පීඩා විඳීමට ඇතිවන කම්පන ස්වરૂපය ප්‍රතිවිරුද්ධ පැත්තට වැටෙනකොට එයා කෙරෙන්නේ තණ්හාව අඩුවෙන්නේ. තණ්හාවේ කිය මොකක්ද? අර තමා ළඟ තියෙන කාම ශක්තිය නැත්තම් කාන්දම. ඒ දේවල් වලට වැඩ කරන ප්‍රමාණ ඒකේක ප්‍රමාණ වලින් අඩුයි. ඉතාලම සැරෙන් එනකොට එයා කියනවා මට ඒකට කේන්ති ගියා. ඔව්වට එහෙම නිකන් ඉන්න හොඳේව නෙවෙයි. ඒවා නියම පිළිතුර දෙන්න ඕනේ වට කියලා ඒ කියන්නේ මහා තණ්හා පොට්ටනියක් ඉස්සරහට ඇවිල්ලා. ඒක රත් වෙච්ච එකයි ඔයි කියන්නේ යාට කේන්ති ගියා කියලා. ඒ කියන්නේ කේන්ති ගියා කියන්නේ ශාන්තිය ශාන්තිය නැති වුණා කියන එක. ඉවසීම නැති වුණා. ඉතින් ඒ වෙලාවේ එයා කියනවා එයා කේන්ති යාට කේන්ති ගියා. ඒක නිකන් හිමිකාරකමක් වත්. නමුත් අර වෙලා තියෙන්නේ මොකද්ද? මහා තණ්හා වර්ග ගොඩක් ඇවිල්ලා මෙයාව රත් කළා. ඒකෙන් බේරෙන්න අර මනුෂ්‍යයාට දඟලන. එතකොට ඒ තණ්හා ඒ ක්‍රියා වේග අඩු වූ පමණ ප්‍රමාණය ඔහුට අර උගලන්න පුළුවන් ප්‍රමාණයෙන් එයා තේරුම් ගන්නවා. එයා ඒව තේරුම් ගන්නවා. දැන් මට මෙන්න මෙච්චර ගණනකින් මේකට ඔරොත්තු දීලා ඉන්න පුළුවන්. අන්න ඒකයි එයාගේ අවබෝධයට වැටෙන්නේ එයා. එතකොට ඒ කියන වීත තණ්හා කිව්වහම තණ්හාව නැති කියන අර්ථයක් දෙන්නේ. නමුත් එක එක ප්‍රමාණයෙන් නැතිවීමක්. එක පාරට මූලොච්චින්න කරන්න බෑ. ඩිංග ඩිංගයි කරෙන්නේ. ඒ ඩිංග ඩිංග කරෙන්නත් එයාගේ අවබෝධය වැටහීම අර තත්ත්වෙට එන්න ඕන. ඒ තත්ත්වෙට එන්නේ ඒ පුළුවන් කාරකම් ජීවිතය ඇතුළේ ඉඳුණට පස්සේ. නැත්තම් එයා නිකන් සාමාන්‍ය සතෙකුගේ ස්වරූපයෙන් තමයි ජීවත් වෙන්නේ. ඔන්න ඇඳුමක් දාගනි. ඒ ඇඳුම විතරයි විශේෂය. නමුත් විඳින්නේ අර සාමාන්‍ය සත්‍යෝ වගේ. කොයි එක හරි එයා ඒකෙන් හිතන ඔක්කොම ඉටු වෙන තුරු එන්න එන්න තදින් බැඳෙනවා. වැඩි එකක් කරන්න ඒ ධර්ම නියාමය කියන එක මොන කරුණක් නිසාවත් කොතනකින්වත් වෙනස් වෙන්නේ නැහැ. අපිට නොතේරෙන තැන් තියෙන්න පුළුවන්. නමුත් තෝරගත්ත ඇටි හරියට න්‍යාය තමයි කොතනකින්වත් තර කරන්නේ. හොඳයි එච්චරනේ. හොඳයි ඊළඟට අනංගනෝ කියලා කිව්වා. ඒ වීත තණ්හා ස්වરૂපයෙන් අනංගන தත්තේ. අංගන කියන්නේ මේ කෙටින් කියනවනේ එකට කියනවා කෙලස් කියලා. කෙලස් කිව්වහම මොන තරෙන් හරි අර දැන් මහත්මයා ආපු ප්‍රශ්නෙට අදාළ කොටස එයින් කියවිච්ච කොටස හැම එකක් එක්කම බැඳෙන ශක්තිය. ඔකටයි කියන අංගන කියලා කිව්වේ බැඳෙන ශක්තිය. බැඳෙන ශක්තිය කිව්වොත් අපි ළඟ දැන් ඔන්න යම් කිසි කෙනෙක් තමන්ගේ හිතවතෙක් තමන්ට මොනවා හරි පොට්ටනියක් වාර්ෂ කළා බැඳලා කියartifactId. ඒක දැන් ඒ මේ බැඳීමේ කියන ක්‍රමය මතුවෙන හැටි. ඔන්න දැන් එයා මේක ඇතුලේ මොනවා තියනවද කියලා දන්නේ නැහැ. අන්න කුකුසක් එක්ක සැකයක් එක්ක මොනවද තියෙනවද දන්නේ මොනවද තියෙනවද දන්නේ නැහැ කියලා හිතමින් ඒක ලෙහනවා. ලෙහපුවම එයාට නානා වර්ගවල විසිතුරු භාණ්ඩ කීපයක් එයා දැක්ක යති. එවලෙම ඊ හැම භාණ්ඩයක් පිළිබඳවම මෙයාගේ ඒකෙන් කරන දේවල් එවලෙම දොට්ටේ. ඒකෙන් කරන දේවල් දැන් මැෂිමක් හම්බුනොත් මේ මැෂිමෙන් කරන දේවල් මහා රාශියක් එයා එවලෙම පොට්ටනියක් ගොඩක් හිතන. ඊළඟට ඒක කෙනෙකුට දැන් ඉස්සෙල්ලා එහෙම මැෂිමක් තිබුණේ නැහැ. එහෙම සිතුවිලිත් නැහැ. නමුත් අර ඒ මැෂිමෙන් තමාගේ සිතේ කරගන්න තිබිච්ච දේවල් ඒ මැෂිමෙන් කරගන්න පුළුවන් කියලා හිතපු පමණට ඒ මැෂිමට යන්ත්‍රයට එයා බැලේ. ඒ මොනවද තමා ළඟ කරගන්න තිබිච්ච දේවල්? ඒ මොනවද තමා ළඟ කරගන්න තිබුණේ? නානා ඒ අවස්ථාවට ඒ වස්තුවක් එක්ක තමාගේ ඕනකම් ඉටු කර ගැනීමට ඒක සහාය කර ගැනීම සඳහා බැඳීමට කිව්ව අංගණතිය. ඔය අංගණතින ප්‍රමාණයටයි තණ්හාව වැඩ කරන්නේ. අංගණතින ප්‍රමාණයට තමයි බැඳීම් තින ප්‍රමාණය තමයි අර තණ්හාව වැඩ කරන්නේ යොමු වෙන්නේ. එතකොට දැන් බැඳීමත් තණ්හාවක් කියන දෙක එකක් නෙවෙයිද කියලා හිතන්න පුළුවන්. නෑ, ඒක දෙකක්. බැඳෙන ශක්තියයි බැඳෙන ක්‍රියාවයි. අන්න ඒකයි ඒක වෙන් වෙන්නේ එහෙමයි. බැඳෙන ශක්තියයි බැඳෙන ක්‍රියාවයි. තණ්හා කිව්වේ බැඳෙන ක්‍රියාවයි. අර අංගන කිව්වේ බැඳෙන ශක්තිය. ශක්තිය ක්‍රියාවට වැටෙනකොටම කියනවා තණ්හා කියලා.
ඒ කියන්නේ
කාමයි. ඔව්. එතකොට ඒ අචින්දි අනංග ඊළඟට අචින්දි භව සල්ලානි තව පෙන්නනවා සල්ලානි ගැන උල් වලට උල් මේ ජීවිතේක ඇනිලා තියෙන උල් වගයක් ගැන කතා. ඒ මොකද්ද? රාග ද්වේෂ මෝහමාන දික්ඛි ශෝක දුෂ්චරිත කියලා ඔන්නෝම ඒ කියන කෑලි ඒක වෙන් වෙනව කොටස් වෙනේ විදිහට අපි ඔක්කොම අරගෙන එකක් තෝරගන්නෝ ගාණිතෝත්තේවේ දුෂ්චරිත කියලා ඒ එක කුලක් හැටියට පෙන්වනවා. දුෂ්චරිතේ ජීවිතය ඇතුලේ ජීවිතය ගැන සිත ඇතුලේ තියෙන එක්තරා එරා කාල ගිලිලා තියෙන එකක් හැටියට දුෂ්චරිත. මේ දුෂ්චරිතය කියනකොටම අපිට ඉතින් මේ බොහෝම පහත් මට්ටමේ මේ තිරිසං ක්‍රියාපද්ධතියක් පේන්නේ. ඒව නෙවෙයි මෙතන මේ කතා කරන්නේ. ඒව ඉතින් ගොරෝසු නිකන් මේ මහ ලොකු තහඩු. මේ දුෂ්චරිතය කියන්නේ ඒවත් ඒවන් මෙහාට බොහොම සියුම් තත්ත්වෙන් තියෙන දුෂ්චරිත කියන මේ කතා. මොකද්ද දුෂ්චරිතය කියන්නේ? තමාගේ ජීවිතේ දූෂණය කිරීමට යම් හැසිරීමක් ඔහු පවත්වනවා නම් ඒක දුෂ්චරිතයි. තමාගේ ජීවිතේ දූෂණය කිරීමට. දැන් ජීවිතේ දූෂණය කරන්නේ කිව්වේ සිතවිලි දූෂණය කරනවා. සිතවිලි දූෂණය කිරීමේදී සිද්ධ වෙන්නේ මොකද්ද? තමාට අනවශ්‍ය පීඩනයක් මතු කරනවා. ඒ සිතවිලි දූෂණය කරනවා. අන්න එතකොට අපි බල දැනගන්න ඕන සියුම් හෝ ඉතාම පළල්ල විශාලත්වයෙන් හෝ සිත දූෂණය වුණා නම් අන්න මගේ ළඟ දුෂ්චරිතය මම සිත දූෂණය කරන විදිහට හැසිරීලා තියෙනවා. ඒක නිසායි මේකට දුෂ්චරිත කියලා. එතකොට අපිට අර ලෝකයේ තියෙන මේ ත්‍රිසම් ප්‍රවතුන් එක්ක දුස්චරිතය කියන එක ඒක නිකන් ලොකු කතන්දරයක්. මේකයි දුස්චරිත. එතන ඉඳලයි අච්චර දුර ගිහින් තියෙන. කොච්චරද? ඉත්තාම ලෝකයේ ගරහන මට්ටමේ ක්‍රියා දක්වා ජීවිත පැවතුම් ගිහින් තියෙන්නේ මේ දුස්තරිතේ ඉඳලා. යාර පාවල් වලට අවස්ථාව. මේ ඉත ආරම්භක අවස්ථාව සිත පීඩණයට පත් වෙන දුෂ්ණේ. තත්ත්වයක යම් හැසිරීමක් හැසුරුණා නම් සිත පීඩාවට පත් වෙලා. අපි බලමු මවෙකුට දරුවා ගැන හිතෙනවා. සිත හැටියේ එයාගේ අභිවෘද්ධිය හිතාගෙන අම්මට ටිකක් අනේ අපොයි ගෑවෙන. මේ මොකද්ද මේ? අපි සිත දූෂණය වෙලා මොකෙන්ද? එයා හැසිරලා තිනවා සිත දූෂණය වෙන විදිහට. ඒ කොහොමද? එයාගෙන් තමාට මේ විදිහට යාව මට හසුරව ගන්න පුළුවන් වුණොත් හොඳයි කියා බලාපොරොත්තුක් දාලා තිනවා සිත ඇතුළට. ඒ සිත දූෂණය වුණේ අර බලාපොරොත්තු සිත ඇතුළේ දාපු නිසා. ඒ කියන්නේ බලාපොරොත්තු නැතුව දරුවා හිතුවනම් ඒ සිදිල්ලෙන්නේ නැහැ. ඒ දරුවා යත් ඉන්නවා අපිත් ඉන්නවා. අර බලාපොරොත්තු දාපු හැටි දුෂ්චරිත වුණා. සිදුන් දුන්නා. ඒ අවස්ථාවේදී එයාට අර දරුවා ගැන හිතම අනේ අපොයි කියුණා. ඒ මොකද? ඒ බලාපොරොත්තු ඔහුගෙන් ඉටුවේ දෝ නැද්දෝ? විචිකිච්ඡාවක් එක්ක එන කම්පනයක් අර අවස්ථාවේ පවතී. ඉතින් ඒක නිසා ඒ හැම එතකොට අපි අර නිදසුනක් ගත්තේ දරුවා කොයි එක ගැන. දැන් අපි කියමු මොකක් හරි දැන් විසක් වලට කූඩු හදනවා. කූඩු හදනකොට යා කූඩුව කරදාසි අලවන්නේ ගිහිල්ලා ඇඟිල්ලක් ඇනේ. හිල්ලෙන්න පුළුවන්. එතකොට යාගේ අර ඒ වෙලාවේ ඒ ඇඟිල්ල ඇනිච්ච හැටියේ Tamange hita riduna nan මේක මෙච්චර මහන්සියෙන් මං කළා මේ ගිරුණන්නේ කියලා දුච්චරිතය. ඒ මොකද? එයා එතෙන්ද දාලා තිනවා එයා දූෂණය කරන සිතිවිලි කැලලා. මොකද්ද? මේක හොඳට හදන්න. හොඳට තමයි හදන්නේ. නමුත් එයා හිතන්න ඕනේ යස්සෙම මේක සමාහලට කැඩෙන්නත් පුළුවන්, ඉදෙන්නත් පුළුවන්. ඉතින් වෙන එකක් බාර ගන්න ඉතින් මම පුළුවන් තරම් පරිස්සමෙන් කරනවා. අර ඒ විදිහට කළා නම් අර දුෂ්චරිතය වෙන්නේ නැහැ. අර සිදු වෙන්නේ නැහැ. අනවශ්‍ය රත්වීම. ඒකයි දූෂණී කියන්නේ. ඒක වැඩි රත්වීම. දැන් කූඩුව අලවනකොට සෞම්‍ය හැඟීමකින් ඒ කොළ අලවනවා. ඉතින් කිසිමකුත් අර ඇඟිල්ල ගිය හැටි අනවශ්‍ය රත්වීමක් වුණා. ඒ අර බලාපොරොත්තුවක් අස්සිත මිච්චි. එතකොට
අපිට දැන් අනවශ්‍ය රත්වීමකින් ප්‍රතිසිතප්තේ නම් වෙලා අනිදත්ත ගන්නවා.
වෙන තත්ත්වයක්. ඒක
ප්‍රාන්තර ඔය ඒ ස්වરૂපය
මාර්ගයේ රහත්නකම්ම තියෙනවා. ඒක තියෙනවා. ඒක තමයි කුරුටු ගග අස්කරන්නේ දූෂණය වෙන ස්වરૂපය අන්තිමට දූෂණය කරන රූප රාග අරූප රාග වලින්. ඒකත් අයින් කරප හැටි මිම්ම කඩලා යන මිම්මක් නෑ. ඔය මිම්මක් නෑ. අපි අල්ලන්නේ මොකද්ද? දරුවා මේ මට්ටමට තියෙන්න ඕන. පුටුව මෙසේ මේ විදිහට තියෙන්න ඕන. මේසේ මෙහෙම තියෙන්න ඕන. ඔය ඔක්කොම මිමි. ඒ ඔක්කොම බලාපොරොත්තු අයින. ඒකයි ඔය දූෂණය වීම තමයි එනවත්. ඒ දූෂණයට උපකාර වෙන ක්‍රම තමයි මේ ධර්මයෙන් පහදන්නේ. එතකොට ඒ කියන අර දුෂ්චරිත කියන එක හුලක් අපේ එරිච්ච අපේ ජීවිතය ඇතුලේ ගිලා බහැලා තියෙන එක මොකද? අපි ඕක දැනගන්නතුරු මේක වරද දැනගන්න තුරු අපි නිතරම පාවිච්චි කරන ඕකමයි. කොයි වෙලාවෙ බැලුවත් සිත දූෂණය කරන විදිහට අපි හිතලා ඇති. ඒක ජීවිතේ ගිලා බහැලා. ඒක නවතින්න කාදද? ඒක අරන්දාන වැඩේ කරපු දාට. ඒක අරන්දාන වැඩේ මොකද්ද? ඒකේ ආදීනෝ සලකනකොට හරියට අර කොස්ස කැපිලා යන්න බෙහෙත් දාන්න වාගේ ඒක ආදීනෝ සල්කනකොට ඒවා හිමින් හිමියයි. එතකන් අරක ජීවිතය ඇතුලේ එරිල් මේ ගිලා බහැලා නිට්ටරම ඒක පාවිච්චි කරනවා. එතකොට රාග ద్వේෂ මෝහ මාන දික්ටි කියන ඔය ඔක්කොම අර අර දුස්චරිතය සිටින නිසායි මම ඒක උදාහරණයට ගන්න. ඒකට හැම කොයි කාරණේ හෝ වේවා සිත රත් වෙන මට්ටමට අනවශ්‍ය රත් වීමට ගත කළා නම් එයා දැනගන්න ඕන මම මොකද්ද වැරදි හැසිරීමක් මගේ හිතෙන් පාවිච්චි කළේ කියලා. ඒකට වැරදි මොකක් හෝ වැටලා තියෙනවා. ඒක හොයනකොට අරයක් පේනවා අනවශ්‍ය දෙයක් හිතට දාලායි ඒකත් එක්කයි මං සිත වැඩ කරලා තියෙන්නේ. ඊදී නොදා ඒ සිත වැඩ කෙරෙව්වා නම් කවදාවත් මේ රත් වීම ඉන්නේ. ඔන්න මේකට කියනවා විද්‍යාව කියලා. ඒකයි උල කියලා කතා කළේම ඒ උල හැම වෙලේම ඇතුලෙත් දැනෙනවා. මොකද යටට එලා කෑවා තවත් තියෙනවනේ මස්. ඒවා අර උල ගෑවෙනකොට හැම වෙලේම හැරෙන පැත්තට. අන්න ඒකයි ඒකට උල කියලා කතා. ඒවා කොම විද්‍යාත්මක පදනම මත ඉඳගෙන දුන්න නිගමන නිසා හැම එකටම ඒක විවෘත පිළිතුරු තියෙනවා. අන්න ඊළඟට මේ කියන බුදුහාමුදුරුව අදාරනවා මේ කියන කාරණා වලින් යම් කිසි ජීවිතයක් සංවිධාන වුණා නම් යහපත් පැත්තට නිවැරදි පැත්තට ඒ නිවැරදි පැත්තට සංවිධානය වූ ඒ ජීවිතය ඉන් එහාට යට යන්න හම්බෙන්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ මේ ඔහුගේ අවසාන අන්තිම මෝහං සමුස්සය මේ ඔහුගේ අවසාන ආත්මය. ඒ කියන්නේ කාගෙද? රාවණ හාමුදුරන් නෙවෙයි. ඒක නිදසුනක්. ඒක උදාහරණ කරගෙන ලෝකෙටම කතා කරනවා. මේ මට්ටමට චිත්ත tattya සකස් වුණා නම් චිත්ත රටාව හැදුනා නම් ඒ පුද්ගලයා ඉන් එහාට යට අයිතිවාසිකමක් ලෝකේ නැහැ. ඒ ලෝකේ නැති කිව්වෙ මොකද? ඒක බොහෝ දෙනාට මේ සංසාර ගමනත් සංසාර විමුක්තියත් කියන මේ පද දෙක ඒ නියම නිගමනයේට බහින්න බැරුව නානා ආකාරවල තීරණ ඔය විමුක්තිය ගැන කතා කරනවා. මොකක්ද මේ විමුක්තිය ගැන කියන? ඒක කෙලස් වලින් මිදෙනවා ආදි. නමුත් ඒ හැම වෙලෙම ඒ අය උත්සාහ කරනවා දුකක් නැතුව ඉන්නවයි කියන්නේ. ඒ බොහෝ අය නිවන පිළිබඳව කතා කරපු පුජ්‍යලයෝ අවසාන දෙනවා එයාගේ පංචස්කන්ධය නැවතුනවා ඔක්කොම හරි. නමුත් දුකක් නැතුව සදාකාලික ජීවන අයිතිවාසිකමක් තියනවා කියලා. ඒ කියන්නේ අවිද්‍යාවෙන් අවිද්‍යාව අස්සට ගිලා බහැලා කියන නිගමන. ඒක මේ ථේරවාද බෞද්ධ දර්ශනේ නැහැ. මහායාන බෞද්ධ දර්ශනේ දිනනවා. මේ ඔක්කොම එක දිහාවට ගිහිල්ලා ඒ කියන්නේ ඒ කුඩාරංග ගහගෙන ඉන්නවා වගේ එක තැනක් තියෙනවා. විශේෂයෙන් බෝධිසත්වරු මේ හැබැයි එයා ගන්නන්නේ මේ ඔක්කොම බෝධිසත්වරු කියලා. ඒ බෝධිසත්වෙන් මේ වැග්ගෙච්ච බෙද්දසත්තින එහි ඉඳගෙන අවශ්‍ය විචහා මෙහාට එනවා කියලා. ওই විදිහේ මේ මොඩ කතාවක් තියෙන එකකින් වැඩක් වෙන්නේ නැහැ. නමුත් මේ සංසාරයේ සංසාර විමුක්තිය කියන එක මේ පෙන්වන්නේ මොකද්ද? අච්චර කාලයක් මුළුල්ලේ මේ පුජ්‍යලයාට ඒ ජීවිතයේ සකස් වූ ජීවිතේට අපි සකස් කරපු ජීවිතයක් නෙවෙයි ඒ සකස් වූ ජීවිතේට ලැබෙන පීඩාවන් මේක විඳගන්න බැරුව ඒ මොකටද ඒ වස්තුවට දිගින් දිගට කවදා හෝ මෙහි සුලමුල පේන මට්ටම දක්වා. එතකොට ඒකෙන් පේනවා ඔය කිසිම මිනිස් කමෙන් අයින් වූ මොන මාත්‍රයකටවත් මේන් බේරෙන්න බැරි බව. මිනිස් කමෙත් කල්යාණ ප්‍රත්‍යඥන කියන මට්ටමට එන්න ඕන බව වින් පේනවා. කල්යාණ ප්‍රත්‍යඥන කිවි කාටද? අර නොසන්සුන්කම විඳමින් ඉදිරියට ඇවිල්ලා යම් දවසකට මේ නොසන්සුන්කම හැදෙන්නේ මෙහෙමයි ගියා. යම් කිසි වටහා ගැනීමක් කරගන්න පුළුවන් වෙච්ච ඒ වටහීමට අනුව වැඩ කරන්න පුළුවන්. යම් පොඩක් බිඳක්කෝ වැඩ කරන්න පුළුවන් නම් අන්‍යයාට වැටෙනවා යා නිකම්ම කල්යාණ ප්‍රත්‍යඥය. කල්යාණ ප්‍රත්‍යඥය කිව්වේ එයාලන් කෙලස් තිනෝ. නමුත් දැන් එයා යම් කිසි නිවරදි මගකට යොමු වෙච්ච පුද්ගලෙක්. එයා හොඳයි දැන්. හොඳ මගට වැටිච්ච එක්කෙනෙක්. ඒ ටිකවත් තිබුණේ නෑ කලින්. දැන් එයා හොඳ මගට වැටෙන්න දැනීමක් ලැබලා තිනෝ. දැන් ඔන්න ඔතන ඉඳලා එයාට කියන්නේ කල්යාණ ප්‍රත්‍යඥය. ඒ ප්‍රත්‍යඥකම් දැන් ඉතින් එයා හොඳට පාවිච්චි කරයි. ඒ මට්ටම දක්වා එන්න ඕන. ඉතින් ඒ ආපු පුජ්‍යලයා ඒ ක්‍රියා මාර්ගයේ ගෙන යනකොට ඔහුට තියෙන උදානය මොකද්ද? ඒකට කියන්නේ උදානය කියලාමයි. ඉන් එහා වචනය ඇත්තම උදානය කියන්නේ සාමාන්‍ය සියල්ලෙන් ජයගත් අවස්ථාව කතා කරන එක. මේ පුංචි උදා දේවල් වලට අපි කියනවා යා උදාන් ගන්නවා කියලා. නෑ නෑ. හැම සම පැත්තෙම ජයග්‍රහණ ලැබුව වෙලාවට දොට්ටේන කතාවක් මේ උදානේ. ඒ මොකද්ද? සම පැත්තෙම ඇස කන නාසය දිව ශරීරය කියලා ඉන්ද්‍රිය පහක් අපි සංසාරේ නගමන් පාවිච්චි කරා. ඇස නිසා විඳපු දුක් බුදුහාමුදුරුවෝ වදාරනවා මේ සංසාරේ මේ භයානිකත්වයේ පෙන්නමින්. ඒ එක අම්ම කෙනෙක් සංසාරේ එන ගමන් ඒ අම්මා කියන මිනිස් ආත්මයට එනකොට එයා සසර එන ගමන් තමන්ගේ දරුවන් මැරිලා අඳාපු ඇඳිලි වලින් ගලාපු කඳුළු එක්කාසු කරන්න සතර මහා සාගරයට වැඩි කියලා. ඒ තරම් කාල සීමාවක් අපි ඇස් දෙකෙන් දුක් විඳලා තියෙන බවයි උන්වහන්සේ කියන්නේ. තෝදාසකන්නාසේ දිව ශරීරය කියන මේ පස් පැත්තෙම නානා ආකාරවල දුක් විඳිනවා. අපිට කියන්න බෑ කොයි මොහොතේ කෙනෙක් ඇවිල්ලා අර මාළු කපන්න වගේ බිල්ල කපයිද කියලා. මොන වෙන විද්‍යානාර්ථයක් කරයිද කියලා. කොයි තරම් කැක්කුම් විඳින්න තව අපිට මැරෙනකන් කොච්චර කැක්කුම් විඳින්න අවස්ථා තියෙනවද අපි දන්නේ නැහැ. ඔන්න ගමන් ගියයි ආවලා සනීම නැතුව අන්නවල ලිස්සල වැටිලා කොඳ කැඩිලා මොන මොන හරි කිය. ඉතින් ඔහොම අවස්ථා කොච්චර තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒකෙත් කෙලවරක් නැහැ. කවදා මේවා ඉවර වෙන වෙයිද? දිගින් දිගට මේ සසර යනවා නේද කියන එක දකින්නකොට මහා බයක් උපදිනවා. නමුත් අර සියල්ල මෙව කරපු ගත්ත එක්කෙනා මොන දේ ආවත් එයාට මොන කම්පනයක්වත් නැහැ. එයාව නිරන්තරයෙන් සන්තෝෂෙන් කාලය ගත කරනවා. ඒ සතුටු කාලය තමයි ඒ හැම වෙලෙම උදානයක් ඒ හිතේ තියෙන. එතකොට අර ශාරීරික තෙහෙට්ටුව නිසා අර රාහුල කුමාරය පිළේ ඇල වුණා මිසක් උන්වහන්සේ නිදාගත්තේ නැහැ. කවදාකවත් රහතන් වහන්සේ කෙනෙකුට නිින්ද යන්නේ නැහැ. උන්වහන්සේ සමාපatti සොය නාසික චිත්ත මට්ටම සකස් වෙලා තියෙන ඒ සමාපatti ස්වરૂපය අවදි කරගෙන ඒ ත්‍ත්වයේ තමයි ඉන්නේ. කිසිම දවසක නිදාගන්න මිසි විකනවදිනික හේවා උන්නංශේලා හේවන්නේ. ඒකට උන්නංශේලේ සබ්බ වුණා. බුදුපියාණන් වහන්සේට සබ්බ වුණා. නමුත් ඒක පිළිව බුදුපන්නෝසේ විභයට රාහුල කුමාර හාමුදුරුවන් වහන්සේ නැගිටලා කවුද මේ කෑ ගහන මිනිසයා කියලා කිව්වේ නෑ. උන්වහන්සේම වෙනවා අර මිනිහ හරියා ගන්නවා. බුදුහාමුදුරුවෝ ධර්ම ශ්ලෝකෙට එයාවතාවයි මම කරුණාවෙන් ඉල්ලපයි. ඒ ඉදිපත් කරපු එක කරනවා කොටස නාමන්ට වදාරු පිසා අදාපදම්. තෝන්නද කාට තේද ඇති එතෙන් දීම විශ්වාසකම් දැන් මේ පිළිබඳව යම් සිහිරණ ගැනීමතරන් සුදු වැටීම ගැනීමත් නම් මේක උපකාර වෙනවා ඒක නෑ කවුරු මේ ප්‍රයෝජන මේ අට මේ ප්‍රයෝජන නිම වේවා කියලා හිතනවා විශේෂ අහන තියෙනවා ප්‍රශ්න අහන්න පුළුවන් මොකද ස්වභාවය දුසි ඒක තමයි මේ නිරතරයෙන් ඔතන ජීවිතයේ දින්දක දින්දකට පැති සනා ගලියක් පැවුම් ස්වරූප බාගට දුක් වෙන්නේ නැහැ කියන්නේ දුක යන කාවිය යාරන්නේ දුෂණීන කතාව කියන්නේ දුක කිව්වේ ලක් නැතු නැති වෙනස් වීමක් දුක්ඛ කියන්නේ දූෂණය කරමින් ඒ තිබිච්ච தත්ත්වය දූෂණය කරමින් වෙනකටකට පරිවීම ඒ කියන්නේ තිබිච්ච හැය වෙනස්ලා එක විසකලා පිටතට පිළනකොට යම් කිසිදුමක් එක්කයික වෙන්නේ ඒකත් මේකට එක ඒක වෙන කරන්න බෑ ඒක අනිවාර්යයි ඒක වෙන්න බෑද දැන් හත්තුන් හසේ නැගේ දුන කොමස් ඔක්සුගේ අහසුකලක එතනදල උනන්දර දුක් බැලේ ඒක නිසා සුඛයි ඒක මේකටම අයිති දූෂණයක් කියලා. දැන් ඉතින් අර හන්දාව ප්‍රශ්නේ අහන්න පුළුවන්. ඒක ඉවර මොනවා දන්නේ. ඒක එහෙම මෙකලා ගියා. ඒකයි. ඒත් දැන් රහතන් වහන්සේගේ ජීවිතේ දුක්ඛ කියන කොටසයි වුණා. උන්වහන්සේ හැමසම සුඛ කියන කොටසේ ජීවත් වෙන්නේ. ඒ සුඛෙම තමයි අවසන් වෙන්නේ. ළයි එනම් මේ ප්‍රශ්න ඇති තුටේකින් පේන්නේ මේ කවුරුත් ධර්මමය අවබෝධයක් ජීවිතේ කුමිශ්‍ර කරමින් ජීවිත වාසනාවන්ත කරගන්න හැම පුළුවන්කමක් තියෙන බවයි පේන්නේ. දැන් මේ පින්න පිටස දැන් ඉතින් භාවනා කිරීමට ඉතිරි කාලය ලෑස්ති වෙන්න ඕන. භාවනා නොකරන යමෙක් ඉන්නවා නම් හිමීට සද්ද නැතුව වටා පිටාව ඉඳගෙන කතා නොකර මීට ගියාට වරදක් නැහැ. හැබැයි මේක අපි කතාවක් කියන්න ඕනේ මේ භාවනා කරන ගැන කිරීම ගැන මේ සුළු කාලේ මේකට යොදවන්න යම් කිසි කෙනෙක් උනන්දු වුණොත් එයින් වෙන ලාභයක් තියෙනවා විශේෂ ලාභයක්. ඒ මොකක්ද ඒ ලාභය? ඒ දැන් මේ කතා කරපු කරුණු ටික එක චින්තාමය. ඔක තියෙනවා සුත්තමේ ඥානේ, චින්තාමේ ඥානේ, භාවනාමේ ඥානේ කියලා එක. දැන් මේ සුත්තමේ ඥානය ඊයේ ගත්තේ ඊ ළඟට ඒක දාන්න ඕන චින්තාමය ඥානෙ. චින්තාමය ඥානෙ දානගෙන ඒ අහගත්ත කරුණ තමාගේ ළඟ මොන මොන ආකාරයෙන්ද පේන්න, දකින්න, වටහා ගන්න තමන් ඒ ගැන සිතුවිලි යොදන්න. එතකොට මේ වෙලාවේ ඒක ලොකු දෙයක්, ලොකු ප්‍රයෝජනයක්. එතකොට මේ ඒකට ඉදෙන්න අමාරු නෑ, දුකන් දෙයක් නෑ. ඒක විශේෂයෙන් තම තමන්ගේ ලාභය උදෙසා හේතු වන කරුණක් ඇති සලකන්න ඕන. හොඳයි, දැන් කවුරුත් ඊළඟට භාවනාවේ දෙන්න මේ ආකාරයෙන් හිතාගන්න මොකද්ද අප විසින් මේ අවස්ථාව මේ කරන්න යනවා උදාහරණ අවදිස බලන්නා වූ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයට අන්‍ය ස්ථානවලටත් අප අපේ සිදු කරනවා ස්ථානවලටත් අධිග්‍රහ සියලු දිව්‍ය රාජ සමූහයාද නමින් නැසීමේ පරලෝකයේ මෞපියාදී ඥාති වර්ගයාද බොහෝත පින්නතුන්ද ලෝසතුන්ද අපේ මේ උදාහරණයට සහකාරය වෙත්වා. අප පුරන්නා මේ ධර්ම ශක්තිය ඒ සමටමත් අපටත් එකසේ උතුම් වූ නිර්වාණ ධර්ම අවබෝධයේ හේතු වේවායන් සිත ඇති කරගෙන සාදු කියලා දැන් ඉතින් භාවනා ආරම්භ. අනේ කිව්වහම අපි භාවනා කරන්නේ පැය භාගෙද කියන එක නෙමේ කතාව. ඒ පැය භාගෙන් කරන්නේ අවදි කරලා ගන්නවා සිත. ඊට පස්සේ හැම අවස්ථාවකම ඒ Tamanට පුළුවන් හැටියෙන් ඒක සිත ඇතුලේ පවත්වමින් ඕන අනිත් වැඩ කරන්න. ඒක භාවනා මුළු දවසටමයි වැඩක්. ඉතින් මේ පින්නක් පිළිස බොහොම උනන්දුවෙන් ආසාවෙන් කැමැත්තෙන් අර තමන් තුළ අර ශක්තිය තියෙනවායි කියන නිගමනය ගන්න පුළුවන් විදිහට මේ පැවතුම් පවත්න්නේ සතර දුකින් මිදෙන්නයි. මේ සාමී මුළු කාලය තුළ තම තමන් මේ ක්‍රියාවල් වලට යෙදීමින් රැස් කරගත්තා වූ සියලු කුසල ශක්තිය ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අප පැතුරු කරන්නා වූ ස්ථානවලටත් අධිගෘහ සියලුම දිව්‍ය රාජ සමුයාමේ පින් අනුමෝදන් වී සෑම දිනාටම තම තමන්ගේ ජීවිතය හැමත් මගේ එකමං කරවින් එහි රසය මතු කර ගැනීම සඳහා දිය හැකි සහායක් කළ හැකි උපකාරයක් කරත්වා. ඒ දිවිරාජ සමූහයාටත් තම තමන් නවින්න සීමේ පරලෝකීය මෞපියාදී ඥාති වර්ගයාටත් බුදු පින්නතුන්ලත් ලෝසතුන්ලත් මේ හැමතෙමත් මේ ශක්තිය කාන්තේම සියලු දුක් නිවාලන්නා උතුම් වූ නිර්වාණ ධර්ම අවබෝධයට හේතු වේවා යන සිත ඇති කරගෙන එත්තාවතා චම්මේ කියලා තන්නේ. ආකාශට ඥාතීන් බින්දෙනි ධම්මේ ඥාති ශ්‍රමතු නිවන්සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡම් බද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩම්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති රග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.